මිළඟට ගරු එරාන් වික්‍රමරත්න මෙත්තුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ස්තුතියි. අද අපි වාද විවාද කරන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන. 1996 දී අපිට විශාල ආඩම්බරයක් ලැබෙනවා. 50 ඕවර් එකේ ලෝක කුසලානය දිනපු අවස්ථාව මතක් වෙනකොට ආයේ 2012 දී තමයි අපි දෙවැනි තැන රනර්ස් අප් වුණේ. ඒ වගේම T20 කුසලානි 2014 දින්නත් දෙවතාවක් වෙස්ට් ඉන්ඩීස් වලටයි පකිස්තාන් වලටයි දෙවැනි තැන ගත්ත ලංකාව. ඉතින් ඒකට ආඩම්බර වෙන්න කරුණක්. නමුත් ඒ වගේම අද සාකච්ඡා කරන්නේ ඒ අපිට ලැබුණ ඒ දිනුම් අපිට නැවත නැවත ඇයි ඒ විදිහටම තියාගන්න බැරි වුණේ කියන එක. මම මේකට සහභාගී වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශාල ලාභයක් කියලා කියන්න පුළුවන්, නැත්නම් වරප්‍රසාදයක් ලැබපු පුද්ගලයෙක් හැටියටයි. කියන්නේ පාසලට සෙල්ලම් කරලා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරලා ශිෂ්‍යෙක් හැටියට ෆස්ට් ක්ලාස් ක්‍රිකටුත් ගහලා ඊට පස්සේ ටෙස්ටේටස් ලැබෙන්නට ඉස්සලා ලංකාවෙන් පිට වෙලා ඉංගලන්තේ ලීග් එකෙත් සෙල්ලම් කරපු කෙනෙක් හැටියට. ක්‍රීඩාවෙන් තමයි හුඟක් ඉගෙන ගත්තේ. හුඟක් අය හිතනවා ඉගෙනුම කියන්නේ පොතට පතට පමණක් සීමා වෙච්ච දෙයක් කියලා තමයි අපි හිතන්නේ. නමුත් ක්‍රීඩාවෙන් අපි හුඟක් දේවල් ඉගෙන ගන්නවා. පොතට පතට පිටින් තියෙන දේවල්, වැදගත් දේවල් අපි ක්‍රීඩාවෙන් තමයි විශේෂයෙන්ම විනය පිළිබඳව ඉගෙන ගන්නේ. මම ගිය පාසලේ ඒ පාසල් ගියේ චෙල් රීඩ් ලියලා තිබුණේ, ඔහු කිව්වා "We will learn of books and men and learn to play the game." පොතපත ගැන විතරක් නෙමෙයි ක්‍රීඩාවේ වැදගත්කම ගැන තමයි සඳහන් කළේ. එතන තමයි විනය ඉගෙන ගත්තේ අපි, එතන තමයි උපාය මාර්ග ස්ට්‍රැටජි ඉගෙන ගත්තේ, ප්ලෑන් ඉගෙන ගත්තේ, දිනුම පරාජය ඉගෙන ගත්තේ. මේ ක්‍රීඩාවෙන් තමයි අපි එක ඉගෙනගෙන තියෙන්නේ. දැන් හුඟක් චෝදනාවල් තිබිලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන. දැන් නෙමෙයි, වසර ගණනාවකටම චෝදනා තිබිලා තියෙනවා දූෂණය පිළිබඳව. ෆොරෙන්සික් නැත්නම් අධිකරණ විගණනයනුත් කරලා තියෙනවා. නමුත් කිසිම ක්‍රියාවලියකට ගිහිල්ලා නැහැ. කෝප් ස්වභාවය මේක නොයෙකුත් නොයෙකුත් වරා සාකච්ඡා වෙලා තියෙනවා. නමුත් ඒකේ සුවා ගැනීම පිළිබඳවත් ක්‍රියාවකට ගිහිල්ලා නැහැ. ඒ වගේම හොඳ දක්ෂ ක්‍රීඩකයෝ මේ රටේ ඉඳලා තිනවා. මං හිතන්නේ සමහර අය වැරදි ලෙස ඒ අය ගැන මෙතන සභාවේ කතා කළා. මට මතක් වෙන අයගෙන් මඩුගල්ල, සිදත් වෙත්තමුණේ, අර්ජුන රණතුංග, අරවින්ද ඩිසිල්වා, මුත්තයා මුරලිතල, මහේල ජයවර්ධන, සංගක්කාර, මේ වගේ හුඟක් අය මං හිතන්නේ ඒගොල්ලන්ගේ ගෞරවය අපි ආරක්ෂා කළ යුතුමයි. ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා ඉඳලා තිනවා, කළමනාකරණය කරන අය, පරිපාලනය හිටපු අය. ආන පුංචි හේවව අමතක කරන්නම බැහැ. 1996 දී ඔහු ලෝක කුසලානය ගේන ලංකාවට විශාල බරක් දැරුවා. මට මතක් වෙන SSCගේ මයිස්කල් ඩිසෝයිසව, NCCගේ රංජිත් ෆර්නෑන්ඩෝව, KM නෙල්සන්ව, ටැමිල් යුනියන් එකේ ස්කන්ද කුමාව, ඩිනල් ෆිලිප්ස්ව, ඒ වගේම මුරුටුව ස්පෝර්ට්ස් ක්ලබ් එකේ දයා සිරිසේනලා වගේ මේ වගේ පිරිසිදු චරිත තිබෙන පුද්ගලයන් තමයි මේ ක්‍රිකට් පරිපාලනයේ ඉඳලා තියෙන්නේ. ඉතින් අද අපි හුඟක් වෙලාවට නීති රීති ගැන කතා කරනවා. නීති රීතිය ක්‍රමය වෙනස් කරන්න ඕනේ, ඒක දෙකක් නැහැ, අනිවාර්යමයි. නමුත් අන්තිමට හොඳ පුද්ගලයන් පත්කලේ නැත්තම් මොන ක්‍රමය තිබුණත් මේක අපිට ඉෂ්ට කරගන්න බැරුව යනවා. අද චෝදනාවල් තිබෙනවා. චෝදනාවල් තියෙනවා විනිසුරුවරුන් ගැන තියෙනවා, ඒ වගේම කළමනාකරුවන් ගැන තියෙනවා, නීතිඥයන් ගැන තියෙනවා, නොයෙකුත් චෝදනා තියෙනවා. ඉතින් මේකට හොඳ මිනිස්සු පත් කරන්න ඕනේ. මම බෙල්ලේ කුරුසියක් ඇඳගෙන හිටියා කියලා, අතේ පිරිත් නූලක් තිබෙනවා කියලා මම හොඳ පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මට ලොකු ගෞරවයක් තියෙනවා ආගමික නායකයන්ට, ඒ ආගමික නායකයන්ගේ ආශිර්වාදයටයි. නමුත් අපි හොඳ පුද්ගලයන් වෙන්නේ එක විදියයි, ධර්මය අවබෝධ කිරීමෙන් තමයි. අපි පත් කරනකොට මොන ක්‍රමය තිබුණත් හොඳ පුද්ගලයන් පත් කරන්න ඕනේ, නැත්තම් මේක කවදාවත් අපිට වෙනස් කරන්න බෑ. සදාචාරාත්මක පුද්ගලයන් පත්කිරීමෙන් තමයි ස්වාධීනත්වයක් ඇති වෙන්නේ, නැත්තම් ස්වාධීනත්වයක් ඇති වෙන්නේ නැහැ. දැන් සමහර අය කිව්වා මේක අපි මෙතන අද සම්මත කළ ගත්තට මේ යෝජනාවෙන් ලොකු වෙනසක් කරන්න බෑ කියලා. නෑ, යෝජනාව වැදගත්. අපි මේ යෝජනාව පටන් ගැනීමක් විතරයි. අපිට නීතිය වෙනස් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව තියෙන්නේ එතනයි. ක්‍රීඩා පනතේ දැනටම බලතල තියෙනවා කියලා අද ඇමතිතුමා මෙතන සඳහන් කළා. නිමස්සිරිපාල දිසිල්වා ඇමතිතුමා, අපිට පුළුවන් රෙගුලාසි පන්නන්න පුළුවන් ඒ පනත පාවිච්චි කරලා, ඒ වගේම විනිවිද වාවය වැඩි කරන්න පුළුවන්, ඒ ගණන් හිලව් ගැන විවෘත කිරීමක් කරන්නට පුළුවන්. ඒ වගේම ඒකට අවශ්‍යතාවයක් තියෙනවා නම් ආයතන වහන්න තරම් බලය තියෙනවා ක්‍රීඩා පනත යටතේ. මේවා පාවිච්චි කරන්න කියලා මම කියන්නේ නැහැ, නමුත් ක්‍රීඩා පනත යටතේ මේවා තියෙනවා. ඉතින් මගේ යෝජනාව මේකයි, මේක ඉස්සරහට යන්න ඕනේ. අපි කරන්න ඕනේ, අපි අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ. දැන් රොෂාන් රණසිංහ ඇමතිතුමා පත් කළා මේ මිනිසුරවරු කේටි චිත්‍රසිරි යටතේ කොමිටුවක් පත් කරලා ඉදිරිපත් කළා, ඒ අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළා. නමුත් මේ ව්‍යවස්ථාව ඉදිරිපත් කළාට මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළේ නැහැ. මට මතකයි අගෝස්තු මාසේ වාද විවාදයේ තියෙනකොට මම පාර්ලිමේන්තුවේ නැගිටලා මේ ව්‍යවස්ථාව ගැන කතා කරලා කිව්වා මේ ව්‍යවස්ථාව වහාම ගේන්න කියලා. මම කරන යෝජනාව මේකයි. අපි අද යෝජනාවක් ඉදිරිපත් කරනවා මේ ඉන්න අයව පළවා හරින්න ඕනේ කියලා, ඒ වගේම අලුත් නීති රීති ගේන්න ඕනේ කියලා. මම යෝජනා කරනවා මාසයක් තුලදී මේක ගෙනෙන්න කියලා මම යෝජනා කරනවා. මේක කරන්න පුළුවන්. ළඟදී දකුණු අප්‍රිකාවේ මේ වගේ දෙයක් සිදු වුණා. ඒ ආදර්ශය අපිට උපුටා ගන්නට පුළුවන්. දකුණු අප්‍රිකාවේ ඒ ඇමතිතුමා නාති තෙත්ව කියන ඇමතිතුමා ICC එකට ලිව්වා, කාල සීමාවක් දුන්නා. ලියලා කිව්වා දූෂණ තියෙනවා අපේ ක්‍රිකට් මණ්ඩලේ, එයා අහෝසි කරන්න ඕනේ, අපි අලුත් නීති ගේනවා කියලා ඔහු දුන්නා. ඒකට ICC එක එකඟ වෙලා තියෙනවා. ඒ නිසා මේක කරන්න පුළුවන්, කරන්න බැරි දෙයක් නෙමෙයි. මේ ව්‍යවස්ථාවේ හොඳ යෝජනාවල් තියෙනවා. මේකේ කියනවා 8 දෙනෙක් අපොයින්ට් කරන්න පුළුවන්, 10 දෙනෙක් පත් කරගන්න ඕනේ කියලා. ඒ මණ්ඩලයට පත් කරන්න ඕනේ. පත් කරන ක්‍රමය කියලා තියෙනවා. ඒ නාම යෝජනා ලබා ගන්නට කොමිටුවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් චාටර්ඩ් අකවුන්ටන්සිගේ ප්‍රෙසිඩන්ට්, නීති සංගමේ සභාපතිතුමා, චේම්බර් එකේ සභාපතිතුමා, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඩිරෙක්ටර්ස් එකේ සභාපතිතුමා, CIMA එකේ සභාපතිතුමා, මේ අය තමයි නාම යෝජනාව ලබා ගන්නේ බලන්නේ. මේකේ සඳහන් කරනවා විශේෂයෙන්ම සදාචාරයේ තිබිය යුතුයි කියලා ව්‍යවස්ථාවේම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මේ හැම ව්‍යවස්ථාවෙම අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද අපේ ලංකා ව්‍යවස්ථාවේ දැනටම අපි සම්පූර්ණ 21ක් ගෙනලා තියෙන්නේ. මේක අංග සම්පූර්ණයි කියලා මම කියන්නේ නැහැ. නමුත් ව්‍යවස්ථාව ගේන්න කියලා අපි කියනවා. ඒ වගේම පත් කරගන්න අයට අමතරව ඡන්දයෙන් එන අය දැන් කිව්වා වගේ
තුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
කිව්වා වගේ ක්ලබ්ස් 140ක් තියෙනවා. ඒ 140 මේක කරන්නට බෑ. I would like to say this as a solution going forward. I would suggest that we immediately bring a new constitution which has already been proposed by a committee headed by Justice K.T. Chitrasiri, and this committee was appointed by the honorable minister some time ago. We need an act of parliament. We can do this within a month. We have the example of South Africa where they had a similar problem. They wrote to the ICC and they are working on it. We need to move quickly. On the 24th of August, speaking in this house, I brought up that this constitution be adopted immediately. In this, the board of directors are 8 appointed members, 10 elected. A nominations committee comprising the secretary of the Ministry of Sports, president of the Institute of Chartered Accountants, the Bar Association, the Ceylon Chamber of Commerce, the chairperson of the Sri Lanka Institute of Directors, the chairperson of SEMA, Sri Lanka. They will be the nominees, and it specifically says they must consider people with good moral standing, and there is a limitation that they can serve only 4 years and only for 2 terms. And then for the elected representatives, 5 cricket clubs, not 140, 5 cricket club nominees only, and one each from the Players Association, the School Cricket Association, the Women's Cricket Association, the Umpires Association and the Coaches Association. These elections can happen in a transparent way. Disqualifications, and this is important, what is in this constitution, that you don't qualify to be appointed or nominated. If you are a member of parliament, if you are a member of a provincial council, if you are a member of a local authority, or you have been a direct employee or office bearer of any other member organization. This is absolutely important. Transparency, I will conclude, transparency has to be improved. Reports, accounts must be made public, and therefore we should go down this rail. We do, in conclusion, we do not want to politically interfere in sports. No politicians. Parliamentarians' role is only in monitoring accountability and transparency. Sri Lanka Cricket is not a private organization, as claimed by certain officials of the Cricket Board. It is a national organization. Therefore, I call upon the minister to act swiftly and bring this act to parliament. And we as the opposition will support the government in cleaning up cricket and giving back cricket to the Sri Lankan public. Thank you for the time given.
Thank you. Milangata Garu Premanathsi Dolawatta Mantri Tuma Obathumata Vinadi 14 ka kalayak thiyena.
Suti Garu Sabhapathumani man hitanne ape rate cricket kridawa vitarak nemei samasta kridawa wenuwenma nava anapanath සෑදිය යුතු අවස්ථාවක් තමයි අද ඉන්නේ. අපේ ක්‍රීඩා පනත බොහොම පරණ පනතක්. ක්‍රීඩා පනතට පැලස්තර දාලා ක්‍රීඩා පනතට ගැසට් ගහලා මේ වෙනකොට ක්‍රීඩා සංගම් හැම එකම පුරුද්දක් වශයෙන් අධිකරණය යන තත්ත්වයක් තමයි තියෙන්නේ. හැමතැනම හැම වෙලාවකම ක්‍රීඩකයන්ට වඩා ක්‍රීඩා නිලධාරීන් තම තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් අධිකරණය උපයෝගී කරගනිමින් නීති කෘත්‍යයන් කරන කාර්යයත්ම අපිට පේන තියෙනවා. අපි දැක්කා අපේ ආණ්ඩුවේ අපේ ඇමැතිතුමා වුණත් ඊයේ දිනේදී නීතිඥවරුන් යම් නඩුකරයකට සහභාගී වීම ගැන විවේචනයෙන් කතා කරා. විශේෂයෙන්ම මම නීතිඥයෙක් හැටියට කියන්න ඕන ගරු සභාපතිතුමනි, ඒක නීතිඥයන්ට තියෙන අයිතියක්. අපිට නඩුකරයක් ලැබුණාම ඒ නඩුකරේ පෙනී ඉන්නවා. ඒ නඩුකරේ බැලු බැලුවටම වැරදිද අපරාධයක්ද ඒකට පෙනී නොසිටිය යුතුද කියන කාරණේ අපිට බැලු බැලුන බලන්න බෑ. එතකොට ඒ කාරණාව සම්බන්ධයෙන් විෂයමූලිකව තීරණය වෙන්නේ නිසි ක්‍රියාදාමය තුල අධිකරණයක් ඉදිරියේ විභාගයටපත් වෙලා. ඉතින් එහෙම අවස්ථාවකදී යම් ආකාරයකින් නීතිඥයන්ට මේ නඩුකරේ සම්බන්ධයෙන් පිළිගන්නවා කියන කාරණේම දෝෂ දර්ශනයට ලක් කිරීම ඒ විය යුතු දෙයක් නෙමෙයි කියන කාරණේ මේ ගරු අසභාවේ මා අවධාරණය කළ යුතුයි. ඒකම විශේෂයෙන්ම මේ කාරණය ගත්තාම අපේ කිසි විවාදයක් නැහැ ගරු සභාපතිතුමා. මේ කාරණය සම්බන්ධයෙන් විපක්ෂය කාරණා කරුණු කාරණා දැක්වුවා, ආණ්ඩු පක්ෂය කරුණු කාරණා දැක්වුවා. හැබැයි අපි සියලුම දෙනා අපි හැම වෙලේම ප්‍රකාශ කර සිටින්නේ මේ කාරණය සම්බන්ධයෙන් දිගින් දිගටම පහුගිය මීට පෙර පූර්ව පාර්ලිමේන්තු තුල පවා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ සම්බන්ධයෙන් කෝප් කමිටුව තුල අදාළ කරුණු කාරණා සාකච්ඡා කරලා තියෙනවා. දැන් ඊයේ දිනේදී මම පාර්ලිමේන්තුවට කතා කරලා ඒ ගරු මන්ත්‍රීවරයෙක් මතු කරා කෝප් කමිටුව මේ ක්‍රිකට් පාලක මණ්ඩලෙන් නතු වෙලා කියලා. ඒ අවස්ථාවේදී අපි නැගිටලා කිව්වා අපි ඒකට විරුද්ධයි කියන කාරණේ. මොකද හේතුව අපි සහභාගී වෙච්ච කෝප් කමිටු ගණනාවකදී මේ අවශ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ විගණන වාර්තා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි කරුණු දක්වලා තියෙනවා. තොර මේ කාර්යය දිගින් දිගටම ගරු සභාපතිතුමා අත වෙනකන් ඇවිල්ලා තියෙනවා. දැන් මේ කාර්යය දිගින් දිගටම කොච්චර දුර ආවා වුණත් අද ක්‍රිකට් ක්‍රීඩකයෝ පෙන්වන අදක්ෂතාව මත තමයි අද මේක අපිට එලිප්පිලා පේන්නේ. දැන් අපි ආසියානු ක්‍රීඩා අපි ආසියානු ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරපු වෙලාවේ අපිට කිසි දෙයක් පේන්නේ නැහැ. හැබැයි ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන්ගේ දක්ෂතාව පෙන්වන්න නැති වෙනකොට අර අනිකුත් කාරණාත් අපිට පේන්න තියෙනවා. එක මේ හැමතැනම අදාළ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න යන්නේ මේ කාරණේ අපේ අද සමාජයේ බොහෝ වෙලාවට බොහොම සංවේදීව දිගින් දිගට කටයුතු කරනවා. මේකේ විවාදයක් නැහැ. මේ තේරීම් කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් අපි එකගයි. හැබැයි මේ කමිටුවේ සංයුතිය සහ අනිකුත් කාරණා ගැන නොයෙකුත් කතාබහ ඇති වෙනවා. හැබැයි ඒකම ක්‍රිකට් කමිටුවට ගිහිල්ලා අධිකරණය පෙනී සිටීම හැකියාවක් තියෙනවා. ඒක විවස්ථාමය තියෙන යම් ආකාරයේ තියෙන හැකියාවක්. හැබැයි ඒ තුල ඒ කාරණා සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ. එතකොට දැන් මේ තත්ත්වය නිර්මාණය වෙන්නේ කොහොමද? මේ විශාල වශයෙන් පරාජයකට මුහුණ දෙනවා, විශාල පරාජයක් ඇති වෙනවා. ඒකම ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැරදි වින්දන වැඩිය මතු වෙලා අද කතා කරනවා. අපි ඊට පස්සේ තේරීම් කමිටුවකට දා. හැබැයි අපිට තේරීම් කමිටුව තුලත් මේ කියන ආකාරයේ සාර්ථකත්වය අපිට නොදකින්න පුළුවන්. අපි දැක්කනේ ඒවා සමහර අවස්ථාවල අපි හිතුවට අපි හිතනවා තරම් වැඩ කටයුතු නොවෙන්න පුළුවන්. හැබැයි අපි කිසිම අපේ කිසිම බෙදීමක් නැහැ මේ විවෘතක් කියන කාර්යෙ. මම පැහැදිලි කරන්න යන්නේ මේ කියන කාරණා තුල අපි දැක්කා පෞගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අයින් වෙන්න කියලා මොන විදිහටද ජනතාව එලිට බැස්සේ. හැබැයි අවසානයේ අද වෙනකොට රට විශාල ප්‍රශ්නයකට තියෙන නම් යන්තම් ඊට පස්සේ අවසානයේ රට අරාජික වුණා එතුමා බැහැලා ගියාට පස්සේ ඊට පස්සේ මේ පාලනේ බාර ගන්න කෙනෙක් හිටියේ නැහැ මේ ලොකු කතන්දර කියන අය ලොකු ආර්ථික කාරණා එලි දක්වන අය මං ආවම මෙහෙම කරන්නම් කියලා අය හැම කෙනාම හැංගියන් හිටියා ඒ වෙලාවේ වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාක බාරගත්තා හැබැයි එදා තිබ්බ වතු වලට වැඩිය අද වතු වැඩි ඒ නිසා මම මේ වතු කරන්න යන්නේ මේ කියන කාරණා කරුණු කාරණා වලදී අපි මේ සියල්ල අවබෝධ කරගන්න තමයි කටයුතු කරන්න ඕනේ මොකද හේතුව මේක අපි මේ මේ කාරණා මාරු කළා මේ කියන ආකාරයේ වෙනස් කිරීම මම නැවත නැවතත් කියන අනිවාර්යෙන් සිදු යුතුයි මොකද තුව සමස්ත ජනතාව අපි සියලුම දෙනා පහුගිය කාලේ පුරාටම අපි කතා කරේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෙනසක් වෙන්න ඕනේ කියලා ඒ විගණන වාර්තාව ඒ කියන විගණන වාර්තාව පිටුවා සිටින් නීතිය ක්‍රියාත්මක කිරීම මේ සියල්ල සිද්ධ වෙන්න ඕනේ හැබැයි මම මෙතන මේ විග්‍රහ කරන්න යන්නේ මේ මේ කරන ක්‍රියාවලිය තුල මේ සමස්ත පද්ධතිය කඩාවැටීමට නියම පිළිතුරු ලැබෙන්නේ නැහැ කියන කාරණා. ඒකට ගරු අමාත්‍යතුමා ගන්න උත්සාහයන් වලට අපි අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. හැබැයි පැලස්තර දාලා වැඩක් නැහැ. දැන් හිතනවා නම් මේ පාර්ලිමේන්තුවේ දෙසිසුවාම ක්‍රිකට් සංගමයක් හදනවා කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ ඉතින් මොකද්ද මේ කාරණය? එහෙම මතු කරන යෝජනා මොනවද කියලා මට හිතෙනවා. එහෙම බැලුවොත් එහෙනම් ගරු සභාපතිතුමා අපි මේ දෙසිසුවාම එකතු වෙලා ලංකාවේ තියෙන සීලුම ක්‍රීඩා වලට සංගම් හදාගෙන යමු. හොකී වලට හදනවා ජිම්නාස්ටික් වල හදනවා එක එක ක්‍රීඩා වල අපි හදාගෙන හදාද ඉන්නවා. ඉතින් මේ මෙහෙම යෝජනා කරලා මෙහෙම කරුණු කාරණා යෝජනා කරනවා නම් එහෙම නායකයෝ මේ රටේ බලයට පත්තුනොත් ඉතින් මේ රටේ මිනිස්සුන් දෙයියන්ගේ පීඩයි. අපිට කියන්න තියෙන එච්චරයි. ඉතින් ඒ නිසා මම කියන්නේ මීට වැඩිය මේක පුළුල්ව බලන්න ඕනේ. මේක මේ තම තමන්ගේ පාට කණ්ණාඩි වලින් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වලින් බලන්න හොඳ නැහැ. මේ කාරණේ අපි කොහොමද දැන් අධිකරණය මේ කාරණේ මේ ආණ්ඩුවේ කවුරුවක්වත් මැදිහත් වෙලාවක්වත් මේ කාරණය වෙන යම් අයක මැදිහත් වීමක් කියන කාරණය තුලවත් මේ කාරණේ අපිට අහංගන්න වටන්න අවස්ථාවක් නැහැ. මේක තියෙන්නේ දැන් ගරු අධිකරණ ඉදිරියේ. ගරු අධිකරණ ඉදිරියේ විනිශ්චයකාරරු අපි කවුරු පිළිගන්නවා? අති බහුතරයක් විනිශ්චයකාරවරු කිසිම කතාවක් නැහැ. අපි විශ්වාස කරන සහය අපි දකිනවා. ඉතාමත් ස්වාධීන ලෙස නඩු කටයුතු විමසනවා. ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ අදාළ කාරණයන් කරන්න අවශ්‍ය ඉඩ ප්‍රස්තාව තියෙන ක්‍රමවේද තියෙනවා. ජේ.සී. එකට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගොනු කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම කාරණා කොහෙත් තියෙනවා. හැබැයි මේ කාර්යය දැන් තියෙන්නේ අධිකරණයේ හැමුවේ. දැන් අද අධිරේ අපි මේ කරන ක්‍රියාවලියක ඇත්තකට බැලුවාම මට හිතෙනවා මේ දේශපාලන අදහස් බුදුන් පමුණුවා ගැනීම සඳහා සමහර අයගේ අවශ්‍යතාව මත ඉස්සර වුණාද කියලා. හැබැයි අපි එකක් කියන්න ඕනේ. අපි පැහැදිලිව කියන්නේ අපි ඉන්නේ විපක්ෂයේ උත්සාහ කරනවා නෑ. මේක විපක්ෂයේ කාර්යයක් නෑ. අපි විපක්ෂයේ ඊයේ රැකින්නකොට යෝජනාව අපිත් දැකිටා. මේක මේ අපි බෙදILLක් නෑ ගරු සභාපතිතුමා. අපි ඔක්කොම ඉන්නේ එකම තැන. විපක්ෂයේ උත්සාහ කරනවා නම් තමන්ගේ පාට කණ්ණාඩියට මේ සියල්ල නතු කරලා මම මේක කරා මම අරග කරා මම තමයි මේ යෝජනාව ගෙනාවේ කියලා ඒ තමන් හිතනවා නම් එහෙම දේශපාලන වාසියක් ගන්න මම ඉස්සෙල්ලා උත්සාහ කරේ කියන්න ඔය දේශපාලන වාසිය ගන්න වගේ මේක පාරාවලල්ලක් වෙලා ආපහු අනිත් පැත්තට බහර ලැබෙන්න පුළුවන් හරි ICC එකේ ක්‍රිකට් තහනම් කරොත් ලංකාවේ මම කියන්නේ ICC එකේ ක්‍රිකට් තහනම් කරනවා කියලා තේරීම් කාර කමිටු හරි ගන්න ඕන ක්‍රියාමාර්ගයක් ගැන අපි බය වෙන්න ඕනේ නැහැ ICC එකට අපි ලියමු ඒ කාරණා අපිට කරන්න පුළුවන් හැබැයි මම අහන්නේ අර මම යෝජනා කරා මම තමයි ජගතා මම තමයි උගතා මම තමයි කෙරුවා කියන කෙනා හදිස්සියරි ICC එක තහනම් කරොත් ඒකටත් වග කියනවාද කියන කාරණේ මම මේ ප්‍රශ්නේ මතු කරනවා ඒ නිසා කරු සභාපතිතුනි අපිට තියෙන විශාල වගකීමක් මේ අර මොකද්ද වගේ ක්‍රිකට් ප්‍රශ්නෙට පාර්ලිමේන්තු දෙසිසුවම ක්‍රිකට් මේ සංගමයක් හදනවා ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහම පාර්ලිමේන්තු දෙසිසුව තව සංගමයක් හදනවා මේ කරු සභාපතිතුමා අපිට තියෙන ප්‍රාමාණික දැනුම තියෙන සීමිත කාරණා වලට විතරයි මම නීතිඥයෙක් හැටියට මම දන්නේ සමහර නීතියේ සමහර ශේෂ්ත්‍ර වලට පමණයි මට තේරෙන්නේ අනිකුත් කාරණා අනිකුත් තාක්ෂණික කාරණා මේ ඔක්කොම ඉස්සෙල්ලා තමන්ට තේරෙන්නේ මොකද්ද තමන්ට නොතේරෙන්නේ මොකද්ද කියලා අවබෝධයක් තියෙනවද ගරු සභාපතිතුමා මේ කටයුතු කරනකොට ඒ නිසා මේ වෙලාවේ අපි සීලුම දෙනා බෙදෙන්න අවශ්‍ය නැහැ මෙතන බෙදීමක් අවශ්‍ය නැහැ මෙතන මම දක්ිනවා සමහර අවස්ථාවල උත්සාහ කරනවා මේ ආණ්ඩුව පවා වටලා ආණ්ඩුව කඩලා ආණ්ඩුව කියන්නේ මේක මේ ඊළඟ පාර කවුද ජනාධිපති වෙන්නේ කවුද ඊගාව පාර පාර්ලිමේන්තු වෙන්නේ කියලා ආණ්ඩුව නෙමෙයි මේ රටේ මිනිස්සුන්ට කණ්ඩ මොන්න ටික දීලා මේ රටේ මිනිස්සුන්ට ගෑස් ටික දීලා මෙරටේ මිනිස්සුගේ දඩුවන්ගේ අධ්‍යාපන දීලා මිනිස්සුන්ට කන්න පුළුවන් තරට පත් කරලා ගෙනියන්න පුළුවන් යම් ස්ථිරතාවර තැනකට ගෙනියන්න පුළුවන් තත්වයක් නිර්මාණය කර තන. නැතුව මේ අපි මේ ආණ්ඩුවේ ලැගලා ඉන්නේ මේ කියන පක්ෂ වලින් ආපහු චන්දිල්ලන් නෙමෙයි සභාපතිතුමා. මේ කියන නායකයෝ ආපහු ජනාධිපති කරවන්න නෙමෙයි සභාපතිතුමා. අපි මේවා ඉඳලා මේ කටයුතු කරන්නේ මේ ආණ්ඩුව කියලා විග්‍රහ කරන්නේ මේ රටේ ජනතාවට අහිංසක මිනිස්සුන්ට කන්න බොන ටික දෙන්න, ගෑස් ටික දෙන්න, පාසල් පෙළපොත් ටික දෙන්න, නිලැඳුන් ටික දෙන්න, පුළුවන් විදිහේ දෙයක් කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමට අපි උදව් කරනවා. ඔය සුලංගනා කතා කිව්වට කවුරුත් එක බාරගත්තේ නැහැනේ. ඒ නිසා ඒ වෙනුවෙන් අවශ්‍ය දායකත්වය අපි ලබා දෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්නවා කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුවට සහයෝගය දක්වනවා කියලා. හැබැයි සමහර බොහෝමයක් දෙනෙක් හිතන් ඉන්නේ සමහර විපක්ෂ කණ්ඩායම් වල අය හිතන් ඉන්නේ නෑ උදේට ඇවිල්ලා මයික් එක අරගෙන දෙන්නෙක් ඉන්නවා උදේට ආවහම මයික් එක අරගන්නවා මුළු දවසම වෙලා ඉවරයි. මම යෝජනා කරනවා මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයට කරුණාකරලා මේ දෙන්න ලබාගත්ත කාල සීමාව බලන්න උදේ වෙලාවේ. ප්‍රශ්නයක් අහන්න ආවම ප්‍රශ්න අහන්න වෙලාවක් නෑ. දැන් මට ඊයේ ප්‍රශ්නයක් අහන්නවා මම 6 වෙනි ප්‍රශ්නේ තිබ්බේ අහන්න හම්බුන්නේ නෑ. මට අවශ්‍ය වෙලා තිබ්බේ මේ දීවරයන්ගේ දරුවන්ට පාසල් ඇතුළත් කරන්න මේ මිනිස්සුන්ට වරිපණ අංක නැහැ. ඉතින් අධ්‍යාපන මෙතුමාගේ ප්‍රශ්න අහන්න ආවේ. මේ ප්‍රශ්නයක් අහන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ කොතරම් ලාබාල මොමේරු නායකයෝද ඉන්න කියනවා නම් ගරු සභාපතිතුමා සතුට සහ සුරාන්තය කියන අතර වෙනස දන්නේ නැහැ. මිනිහෙක් සතුටටපත් වෙන්නේ කොහොමද? මිනිහෙක් සුරාන්තයටපත් වෙන්නේ කොහොමද කියලාවත් තේරුම දන්නේ නැති මිනිස්සු ඉන්නේ. ඉතින් කොහොමද මේ රටවල් පාලනය කරන්නේ? මේ වැඩිහිටියෝ කතා කරන කාරණානේ. වැඩිහිටියෝ කියන කාරණාත් කතා කරන දේවල් තියෙනවා ලෝකේ. වැඩිහිටි සිනමාව තියෙනවා, ළමා සිනමාව තියෙනවා, වැඩිහිටි පුවත්පත් තියෙනවා, වැඩිහිටි සංගරා තියෙනවා, ළමා සංගරා තියෙනවා, පවුලේ සමට එකට නරඹිය හැකි චිත්‍රපට තියෙනවා. ඉතින් ඔය කියන කාරණාව තේරුම් ගන්න බැරි නම් මේ ස්වභාවකින් මේ උගත් වියත් මිනිසුන්ට මොකද්ද මේකේ තේරුම? ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි මේ කාරණේ ගත්තාම බොහොම සංවේදීව බලන්න ඕනේ මේ වෙලාවේ. මේ රටේ දැන් තියෙන තත්ත්වය බොහොම සංවේදීව බලන්න ඕනේ. මේක තමන්ගේ දේශපාලනය ගන්න තීරණයක් නෙමෙයි. දැන් මේක මේ මුළු ජනතාව අද ඊයේ රෑ ඉඳලා මේ දැන් පැයක් කෙනෙක් දරනකම් මට ජනතාව මගෙන් අපේ රටේ ජනතාව අහනවා මගෙන් ඔබතුමා පක්ෂව චන්දිනවා දෙයනේ. දැන් අපි පහුගිය කාලේ පුරාවටම කියන්නේ මේ ක්‍රිකට් පාලක මණ්ඩලය දූෂිතයි, මේ ක්‍රිකට් වැඩිලා තියෙන එක ගොඩ ගන්න ඕනේ, මේක මේ මහා ලොකුට අපි දෙකොල්ලෝ අතර බෙදීමක් ඇති කරලා ඕගොල්ලෝ චන්දේ දෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් නෑ. අපි ඔක්කොම චන්දේ දෙනවා. තමුන්නාසලට එකක් කියන්නම් මේ අපි හැමෝම එකතු වෙලා උත්සාහ කරන්නේ මේ රටේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න, ක්‍රීඩාව උහිලංවන්න. අද අපි මේ අපි කවුරුත් දන්නවා මේ ක්‍රීඩාව තුළ විශාල වශයෙන් ඔය කියන ආකාරයේ විශාල වශයෙන්ම නිලධාරීවාදයක් තියෙනවා. මේක අපි ඉවත් කරන්න ඕනේ. මේ 50 කඩුපත සම්පූර්ණයෙන් උඩියට කරලා වෙනස් කරන්න ඕනේ. මේක සංග්‍රහිත කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය දායකත්ව අපි ලබා දෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි කැප වෙන්න ඕනේ. හැබැයි ඒක එක පක්ෂයකට වෙන්නේ දෙයක් නෙමෙයි. මේක සමස්ත අපේ ව්‍යවස්ථාදායකයේ කාර්ය තමයි නීති හදන එක. අපි අවශ්‍ය දායකත්ව ලබා දීලා පුළුවන් තරම් ඉක්මනට මේ එක එක ගැසට් මොකද මේ නිදහසෙන් පස්සේ 72 න් පස්සේ දිගින් දිගටම ගැසට් වලින් තමයි මේ ක්‍රීඩා පනත ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේක එක 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 ක්‍රමයකට අපි සංග්‍රහිත කරන්න ඕනේ. ඒ නිසා අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි කියන්නේ පැහැදිලිවම ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ තියෙන මේ දූෂණ සහ ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ඕනේ. අපි මේ වෙලාවේ සිද්ධ කරන්නේ අධිකරණයේ තියෙන හිතනවන යම් විදියකින් යම් ආකාරයෙන් බෙදුණු තීන්දුවක් තියෙනවා කියලා නේ අධිකරණයට අපි අවධාරණය කරනවා. අපි විවස්ථාදායකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරට අපි යම් නිර්දේශයක් අපි යෝජනා කරනවා. අධිකරණයේ ක්‍රියාවලිය තුළ යම් තේරීම්කාර සභාවක් එක්ක මේ පවතින ක්‍රිකට් පාලක මණ්ඩලයට එහාට ගිහිල්ලා ඒ තේරීම්කාරක මණ්ඩලයේ උස්සේ වැඩ කටයුතු කිරීම උචිතයි කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අපි මේ යෝජනාව ගේන්නේ. අපි එහි බෙදීමක් නැහැ, වෙන්වීමක් නැහැ. අපි සිළු දෙනාම කියන්නේ මේ අනපනත් වෙනස් කරලා ඥානපනත ඉතාමත් කඩිනේ වෙනස් කරලා ක්‍රිකට් පාලක මණ්ඩලය ගරු සභාපතිතුමා මේ තේරීම්කාරක සභාව කියන කාරණේ අපි ඇත්ත කතා කරාම මේ වෙලාවේ ජනතාව සහ අපි ඔක්කොම බලාපොරොත්තු වුණත් හැමදාම අපිට තේරීම් කමිටුවකට යන්න බෑ. මොකද හේතුව අපි කොහොම කරත් කොච්චර කරත් මේ පවතින නීති යටතේ මේ රටේ නායකයා ගිහිල්ලා ඉල්ලුවත් අර්ජුන රණතුංග මහත්තයත් ඉල්ලුවනේ මේ පවතින නීති රාමුව තුළ මේ ඡන්දෙ දිනන්න බෑ. ඒ නිසා තමයි මම කියන්නේ මේ නීතිය වෙනස් කිරීම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සම්පූර්ණයෙන්ම ඒ ක්‍රමවේදය වෙනස් කිරීම විය යුතුයි. පේපර් ක්ලබ් සම්පූර්ණයෙන්ම
ඒක කාලය අවසානයි කරමන්ත.
ඉතින් ඒ සම්බන්ධයෙන් අදාළ ඒ වෙනස් කිරීම වලට අපි ඔක්කොම එකතු වෙමි කියන කාර්ය මතක් කරමින් මම නියනවා බොහොම ස්තුති කරු සභාපතිතුමනි.
බොහොම ස්තුති. මේ ළඟට ගරු විමල් වීරවංශ මැතිතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ගරු උලසනාරූඪ මන්ත්‍රීතුමනි, වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකලාපය පිළිබඳව ගරු රොෂාන් රණසිංහ ක්‍රීඩා මාත්‍යතුමා ඊයේ සිදු කරන ලද ප්‍රකාශය පාදක කොටගෙන මේ ගරු සභාව තුළ පැවැත්වෙන විවාදයට අදහස් කීපයක් එකතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔබතුමා දන්නවා ක්‍රිකට් කියන්නේ අපේ රටත් එක්ක ඉතාම තදින් අවියෝජනීය බැඳිච්ච ක්‍රීඩාවක්. මේ රටේ සෑම ජාතිකත්වයකටම අයත් සෑම ආගමික විශ්වාසයන්ට අයත් හැම ජන කොටසක්ම කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ කොඩිය අතට අරගෙන ශ්‍රී ලංකාවුණු කණ්ඩායම ජයග්‍රහණය වෙනකම් නොයිවිසිල්ලෙන් බලන් ඉන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ තමයි අපේ ක්‍රිකට් කණ්ඩායම කිසියම් විදේශ රටක් එක්ක තරඟ කරන අවස්ථාව. ජාතියක් එකමුතු කරලා තියෙන මේ ක්‍රිකට් පොඩි. ඒ නිසා ඒකේ බිඳවැටීමක් වෙනකොට ඒ වේදනාව සමස්ත සමාජයටම දැනෙන වේදනාවක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ තවත් අනේක විද ප්‍රශ්න කන්දරාවකට මුහුණ පාලා තියෙන රටක සාකච්ඡා කරන්න මාතෘකා තව ඕනනම් දසදහසක් හොයා ගන්න තියෙන රටක ඒ සියල්ලට වඩා මේ මාතෘකාව උඩට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කියන ඉතාම සංවේදී කාරණාවක් නිසා. ඔබ දන්නවා ක්‍රිකට් පාලක මණ්ඩලය පහුගිය අවුරුද්දේ කිව්වා, මේ වසරේ කිව්වා බිලියන 6ක ලාභයක් ඒගොල්ලෝ ලබලා තියෙනවා කියලා. ක්‍රිකට් පාලක මණ්ඩලය කියන ආයතනයේ පිහිටුවේ ලාභ ලැබීමේ අරමුණ මූලික කොටගෙන නෙවෙයි. ඒ ආයතනයට පැවරලා තියෙන වගකීම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාසල් මට්ටමේ සිට ප්‍රවර්ධනය කරන්න අනාගත ක්‍රීඩා කණ්ඩායම කවුද කියලා තව අවුරුදු 10කට එහාට හිතලා දකින්න, ඒ ක්‍රීඩා කණ්ඩායම දියුණුවට පත් කිරීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික සහ අනෙකුත් පිළියම් යොදන්න. එහෙම නැතුව අපි බිලියන 6ක් ලාභයි 7ක් ලාභයි කියලා කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්යභාරය ඉතා විශිෂ්ට ලෙස සිදු කොට ඇත කියලා. අපි දන්නවා ගරු මුලසනරුවේ මන්ත්‍රීතුමනි, අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට දැන් හැම කෙනෙක්ම පරාදු වුණාම බොහෝ විට බලන්නේ අපේ ක්‍රීඩකයන්ට. ක්‍රීඩකයන්ගේ අඩුපාඩු නැමයි කියලා මම කියන්නේ නැහැ, තියෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් ගන්න ඕන මේ වර්තමානයේ මේ ක්‍රිකට් කියලා කියන්නේ ඉතා විශාල තාක්ෂණික පරිසරයක් ඇතුලේ සිද්ධ වෙන දෙයක්. අපේ ක්‍රිකට් ටීම් එකට ඔබතුමා දැනගත යුතුයි ජිම් එකක් කියලා එකක් ලැබුණේ මේ මෑතක බොහොම කුඩා පරිමාණයේ ජිම් එකක්. මේ ජාතික ක්‍රිකට් කණ්ඩායමටම වෙන්වෙච්ච ඒ කායික ශක්තිය ගොඩනගා ගන්න පුහුණු වීම කරන්න ජිම් එකක් තිබෙත් නැහැ. මේ මෑතක දුන්න හැබැයි බොහොම කුඩා පරිමාණයක. ඊට වඩා හොඳ ජිම් ඔය ගෙව සමහර ගෙවල් වල තියෙනවා. ඒ වගේම අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඔබතුමා දන්නවද ස්විම් පූල් එකක් නැහැ. වෙන රටවල ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඒ පහසුකම් සපයනවා. දැන් ක්‍රිකට් බෝඩ් එක බිලියන 6ක් ලාභයි කියලා කියනවා. අර අවශ්‍ය පහසුකම් ටික මේ රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට දීලා නැහැ. ඒ විතරක් නෙමෙයි, ඔබතුමා පිළිගත යුතුයි ලංකාවේ තියෙන කිසිම තනනිල්ලක් ඒ ඉන්දියාවේ තනනිල්ල වලට සමාන වෙන්නේ නැහැ. අපේ තනනිල්ලවල් හදලා තින්නේ දඟබන්දු යවන්නන්ට උචිත වෙන ආකාරයට. ඉන්දියාවේ තනනිලි හදලා තින්නේ බොහොමයක් වේගබන්දු යවන්නන්ට උචිත ආකාරයට. අපි දන්නවනේ වර්ල්ඩ් කප් එක අහවල් අවුරුද්ද වෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ පවත්වන්නේ ඉන්දියාවේ පවත්වනකොට එහෙ තියෙන තනතිලි මෙන්න මෙහෙම තනතිලි. ක්‍රිකට් බෝඩ් එකක් තියෙන්නේ ඔය කියන අනිත් ඔය විශේෂඥයෝ ඉන්නේ ඒ තනනිල්ලට සරිලන තනනිල්ලක් සහිත ක්‍රීඩා පිටියක අපේ අය පුහුණු කරන්න ඕන. එහෙම තනනිල්ල අපේ කිසිම ක්‍රීඩා පිටියක නැහැ. කෙත්තාරාමේ ඇත්තෙත් නැහැ, ඔය අනිත් තැන්වල ඇත්තෙත් නැහැ. ඒ වගේම ඒ නිසා අපේ අය බැටින් විකට් වල ඉන්දියානු තරඟ බැටින් විකට් ඒවා අපේ අය ප්‍රැක්ටිස් කරලා නැහැ. අනිත් එක තමයි ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් අපේ තීරින් කමිටුවේ මහේල ජයවර්ධන මැතිතුමාට ඩොලර් 20,000ක පඩියක් ගෙවුනා මාසෙකට. මේ රටේ බොහෝ දෙනෙක් හිතන් හිටුවේ ඒක ස්වේච්ඡාවෙන් කරන දෙයක් කියලා. නමුත් නැතක තමයි ඒක අනාවරණය වුණේ. ඉතින් මෙතුමා ඩොලර් 20,000ක වැටුපක් දැම්ම මම එදා කිව්වනේ මේ අර ටොස් එක දින්නම බැට් කරන්න ඉන්දියාවට දෙන්න අපි බැට් කරන්න එපා කියලා කිව්වේ එතුමයි කියලා. දැන් මට ආරංචි එතුම බලාපොරොත්තු වෙනවලු ලංකාවට ආවට පස්සේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න. ඒ ප්‍රකාශය කරනවට මම ගොඩක් කැමතියි. මට පුළුවන් ඊට පස්සේ මම නොකියපු තව කියන්න තියෙන තව කරුණු ගොඩක් තියෙනවා. ඒ අනුව ඒවා ඉදිරියට කියන්න. කෙසේ වෙතත් දැන් බලන්න මේ මේ ලෝක කුසලාන තරඟේ තමයි අපේ 15 දෙනාගේ කණ්ඩායම කොයිතරම් වෙනස් වුණාද? නිතර නිතර ICC කේ අනුමැතිය අරන් ඉන්ජර්ඩ් කියලා කියනවා. නිතර නිතර කොච්චර වෙනස් කරාද? තරගාවලිය අනාතරතුර කොයිතරම් ක්‍රීඩකයෝ ගෙන්නුවද? ඉතින් 15වත් හරියට තීරණය කරගන්න බැරි වුණේ ඇයි? දැන් අපි දැක්කේ නෑ වෙන රටවල් වල ඒ වගේ බහුල වෙනස්කම්. එතකොට මෙතන 15වත් හරියට තීරණය කරගන්න බැරි වුණේ ඇයි? ඔබතුමා දන්නවා මේ 15ටම යම් කිසි ඩොලර් ප්‍රමාණයක් හම්බෙනවා මේ වර්ල්ඩ් කප් එකකට ගියාම. පොඩි ගාණක් නෙමෙයි ලොකු ගාණක්. එක හා සමාන නෙමෙයි. නමුත් 15 වෙනියටත් හම්බෙනවා සැලකිලි මුදලක්. එතකොට මේ 15 තීරණය කරගන්න හත්පිට හරියට බැරි නම් ඩොලර් 20,000 ගානේ පඩියක් දීලා මේ මොකද්ද කරගන්නේ? අපේ ක්‍රීඩකයන් 15 කණ්ඩායම හරියට නිශ්චය කරගන්න බැරි නම් අනිත් එක තමයි අපිට ස්ථාවර ආරම්භක පිටිකරුවන් දෙන්නේ නැහැ ගරු මූලාසරණ උඩ මන්ත්‍රීතුමනි. මම දැක්කා මුතයා මුරුලිදරන් අපේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා මේ මෑතක ප්‍රසිද්ධිය හැව්වා කොමේ ටීම් එකේ හිටපු අවිෂ්ක ප්‍රනාන්දු කියලා. අවිෂ්ක ප්‍රනාන්දුට වෙච්ච දේ හොයාගන්නත් නැහැ. මේ රටේ විතරයි ওই ක්‍රීඩකයෝ ඔහොම අතුරුදහන් වෙන්නේ. වෙන කිසිම රටක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ක්‍රිකට් පාලක මණ්ඩලයයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීම ක්‍රීඩාවට ඕන කරන යටිතල පහසුකම් ඒ ප්‍රවර්ධනය කරන වැඩ ටික කරන එක. පාසල් මට්ටමේ ඉඳලා නගා හිටවන එක. තේරීම් කමිටුව තමයි මෙන්න මේ කියන ක්‍රීඩකයෝ අතුරුදහන් වෙන ඒවා ක්‍රීඩකේ හරියට 15 කණ්ඩායම හදා ගන්න බැරි වෙන ඒවට වගේ කියන්න ඕනේ. ඩොලර් 20,000ක පඩියකුත් අරගෙනයි මේක නොවෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු මූලාසරණ උඩ මන්ත්‍රීතුමනි. ඔබතුමා දන්නවා ඒ අවිස්ක ප්‍රනාන්දු පළවෙනි වර්ල්ඩ් කප් එක එකේදී ශ්‍රී ලංකාව කරපු සෙන්චරි දෙකක් ගෙව්වා 2019. දැන් ඒ නිසා තමයි මේ රටේ ක්‍රිකට් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ටවත් තමන් ගැන විශ්වාසයක් නැහැ. හෙට මාව කපයිද කියලා බයෙන් ඉන්නේ. ඒ තීරණ ගන්න විදිය ගැන කාටවත් පැහැදීමක් නැහැ. එවැනි අවිනිශ්චිතභාවයක් ඇති කරන්න තමයි ක්‍රීඩකයෝ සමත් භාවය වෙනුවට අසමත් භාවය පෙන්වන්න හේතු වෙන්නේ. අනිත් එක තමයි ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, දැන් මම ඔබතුමාට තව කාරණයක් කියන්නම්. මේක වැඩි දිනෙක දන්න දෙයක් නෙවෙයි. කෙත්තාරාමේ තියෙනවා වෙනම ඒරියා එකක් කෙත්තාරාම ක්‍රීඩාංගනේ HPC කියලා. ඒක හදලා තින්නේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට සරිලන පුහුණු වීම කලාපයක් හැටියට. ලංකාවට ආවත් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම තරගයකට තරගාවලියකට මේ මම මේ කියපු කෙත්තාරාම ක්‍රීඩාංගනයේ තියෙන මේ විශේෂ කලාපයට ලංකාවේ ක්‍රීඩකයෙකුටවත් ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ දෙන්නේ ඉන්දියානු කණ්ඩායමට පුහුණු වීම සඳහා. අනිත් එක දැන් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දියානු ආධිපත්‍යය ඉතා බලවත්. මෑතක
ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති කවුද මේ? ජේෂාන්. ICC. එයා ලංකාවට ආව පෞද්ගලික ජෙට් එකක. ශමිසිල්ව මහත්මයා තමයි එයාව මේ පිළිගත්තේ. අපි දන්න විදිහට එයා ඇවිල්ලා ජනාධිපතිතුමාවයි සාගල රත්නායක මහත්තයාවයි හම්බ වුණා. එයා අපි දන්න විදිහට එයා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට තියෙන අනවශ්‍ය බලපෑම් නවත්තන්න කියලා. ඒ කියන්නේ එයාට ඕන ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය හොඳින් රැකබලා ගන්න. ඒ කියන්නේ දැන් ඊයේ ක්‍රීඩාමත්තුමා කුවා LPL එක ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ තිබ්බේ ඇයි කියලා. ක්‍රීඩකයෝ ඉන්ජෙක්ට් වුණා ඒ නිසා හොඳම ක්‍රීඩකයෝ ගෙනියන්න බැරි වුණා කියලා. සමහර විට අපි දන්නේ අරය කිව්වද කියලා මේ පාලක මණ්ඩලයට LPL එක ලෝක කුසලානේ කිට්ටු කරලා තියාපන්. එතකොට හොදෙවුන් ටික කකුල් කඩා ගනි අපිට ඒක වාසිය කියලා. ඒම දෙයක් වෙන්න බැරි නෑ. ඒ නිසා ගරු මූලාසනඩුවට මන්ත්‍රී අනිත් එක තමයි දැන් අපේ ඉන්න කෝච්. අපි හිතමු ප්‍රධාන කුහුණු කරු විදේශිකෙක් වුණයි කියලා අපි ඒක ප්‍රශ්නයක් නෑ කියමුකෝ. ලෝකේ බොහෝ කණ්ඩායම්වල ප්‍රධාන පුහුණු කරු විදේශිකයෙක් වුණාම ඒ යටතේ ඉන්න අනේ පුහුණු කරුවන් ඔක්කොම සොදේශිකයෝ. ඒ දක්ෂතා තියෙන සොදේශිකයෝ. මේක එහෙම නෑ. ප්‍රධාන පුහුණු කරුත් විදේශිකයෝ, ඊළඟට ඉන්න පුහුණු කරුවෝ ඔක්කොමත් විදේශිකයෝ. සමහර රට ඒ ඇයට අපේ දරුවන්ගේ සංස්කෘතිය තේරෙන්නේ නෑ. සමහර රට අපේ ක්‍රීඩා කරන දරුවන්ට ඒගොල්ලොත් එක්ක භාෂාමය ගැටලු මතුවෙනවා, සන්නිවේදනය කරගන්න තේරෙන්නේ නෑ. මේ ඒ නිසා තමයි වෙන රටවල් විදේශික පුහුණු කරුවෙක් උඩින් ඉන්නව නම් ඒ යටතේ ඉන්න අනිත් පුහුණු කරුවන් තුන හෝ හතර සොදේශික පුහුණු කරුවන්ගෙන් සමන්විත කරන්න. මෙතන තියෙන ඉතින් මෙතන විදේශික පුහුණු කරුවෙක් කාම ඩොලර් වලින් ගෙවන්න තියෙනවා. ඒ මම දන්නේ ඒවද හේතු කියලා. කොහොම හරි ඒකට තමයි වැඩි කැමැත්ත තියෙන්නේ. මෙතන අපි කියන්නේ
මේ ක්‍රිකට් කාලය අවසන් කරගන්න.
මම අවසන් කරනවා. මෙතන අපි ඉල්ල එක ඉල්ලීමයි කරන්නේ. මම කියන්නේ නැහැ ක්‍රිකට් පාලක මණ්ඩලය අකර්මණ්‍ය කරලා මොකද තේරීම් අතුරු කමිටුවක් දැම්මයි කියලා මේක එකපාරට ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩේයි කියලා. හැබැයි ඒ උවමනාව තියෙන රුදාව තියෙන අය ඔය වගකීම ගත්තොත් විතරයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් අපක්ෂපාතීව නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. අද ඒ තීරණය ගන්න ගිහිල්ලා නම් රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතුමා යම් කිසි අවධානමක් අරගෙන තින්නේ. එතුමා ආණ්ඩු පක්ෂ අමාත්‍යවරයෙක් වුවත් එතුමාගේ ගත්තු අවධානමට අපි වග කියන්න ඕන. ඒ වෙනුවෙන් එතුමත් එක පෙනී ඉන්න ඕන. මට ආණ්ඩු පක්ෂයේ සමහර කතා ඇහුවම නම් තේරුණේ අමාත්‍යවරයා ගත්තු ස්ථාවරේ නෙවෙයි ඒ සමහරු ඉන්නේ වෙනත් ස්ථාවරයක කියලා. කොහම වුණත් අපි ඉල්ලා හිටනවා දැන් මේ පාර්ලිමේන්තුව මේ යෝජනාව අද හවස වැඩි ඡන්දෙන් සම්මත කරයි. නමුත් මේක නීතියක් වෙන්නේ නැහැ. එතකොට ඕනනම් ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ හින්දා යන්නේ නැහැ. ඒ හින්දා අපිට වගකීමක් තියෙනවා මෙතන ඔක්කොම එකමුතු වෙලා එක යෝජනාවක් සාමූහිකව සම්මත කරා නම් ඒ යෝජනාව අනුව මේක ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග නීතියට අනුව ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියන කවදාරණය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ජය වේවායි කියා පතමින් මගේ වචන ටික අවසන් කරනවා.
බොහොම සුති මීළඟට මහාචාර්ය චරිත හේරත් මෙතුම ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන ආරෝඪ සභාපතිතුමනි, අද මේ විවාදයට සහභාගී වෙන්න ලැබීම ඉතාම වැදගත් කොට මම සලකනවා. විශේෂයෙන්ම රොෂාන් රණසිංහ ගරු ඇමතිතුමා ඊයේ ඉදිරිපත් කරපු ප්‍රකාශයත් හා සම්බන්ධව අද අපේ රටේ ජනතාව බොහෝ අය බලාපොරොත්තු වෙන වැදගත් විවාදයක් මේ සභාව තුළ සිදු කරන්නේ. මම විශ්වාස කරනවා මේ විවාදය හා සම්බන්ධ වෙච්ච කරුණු ගණනාවක් තියෙනවා. නමුත් මේ කරුණු අතර එකක් තමයි අපේ රටේ විවස්ථාදායකයයි විධායකත්වයයි අධිකරණයයි කියන තුන අතර අර්බුදයක් විවස්ථාමය ගැටුමක් ඇති නොවන පරිදි අපි මේ වෙලාවේ වැඩ කළ යුතුව තියෙනවා. ඒ නිසා විධායක ජනාධිපතිතුමාගෙනුත් මම මූලිකව ඉල්ලා හිටින්නේ විධායක ජනාධිපතිවරයා ජනතාවගෙන් පත් වෙලා නැති වෙලාවක සක්සීඩින් ප්‍රෙසිඩන්ට් කෙනෙක් විදියට අනුප්‍රාප්තිකව පාර්ලිමේන්තුවෙන් පත් කරලා තියෙන වෙලාවක පාර්ලිමේන්තුව විසින් ගන්න සම්කිසි පියවර ජනතාවගේ මතය විදියට පිළිගන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටින්න කැමැති. එතුමාට එහෙම පිළිගන්න අවශ්‍ය නැහැ. එතුමා ඉන්නේ වෙනම මැන්ඩේට් එකක කියන බව ව්‍යවස්ථානුකූලව තිබුණාට මේ ජනාධිපතිවරයාව නිර්මාණය වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් නිසා පාර්ලිමේන්තුව විසින් ගන්න ස්ථාවරය ජනාධිපතිතුමාගේ ස්ථාවරය බවට පත් කරගත යුතුයි. ඒ නිසා මේ ක්‍රිකට් හා සම්බන්ධව එතුමත් අපිත් එක ස්ථාවරයකට පැමිණීම ඉතාම සුදුසුයි කියලා මම යෝජනා කරන්න කැමැතියි. විශේෂයෙන්ම මේ ප්‍රශ්නය ගරු සභාපතිතුමනි, මේ වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ එන්න ඉස්සර ඉඳලම මේ ක්‍රිකට් සම්බන්ධව තිබුණා. අපේ රටේ ක්‍රීඩා පනතේ ක්‍රීඩා සංගම් සහ අමාත්‍යවරයා අතර තියෙන සම්බන්ධයේ යම් වේග ගතියක් විසිරුණු ගතියක් තියෙනවා. මේක නිවැරදි කරන්න ඕනේ. එහෙම නැත්නම් අලුත් පනතේදී මේක ආමන්ත්‍රණය කරන්න ඕන. සම්මිසිල්ල මැතිතුමා ඊයේ පෙරේදා කියලා තිබුණා එතුමාට මේ රටේ ජනතාව, මේ රටේ ආණ්ඩුව, මේ රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුව, මේ රටේ පාර්ලිමේන්තුව අදාළ නැහැ. එතුමා ඉන්නේ, එතුමාට වැදගත් වෙන්නේ ICC එකයි, Tamanට ඡන්දෙ දෙන ක්‍රීඩා සංගම් 140යි කියලා. මේක සංකල්පයක් විදියටත් නෛතිකවත් වැරදි. මේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලය කියන එක ICC එකයි අර ක්‍රීඩා සංගම් 140යි නිසා පමණක් පවතින එකක් නෙමෙයි. ඒක ට්‍රේඩ්මාර්ක් එක විදිහට තියෙන්නේ මේ රටේ රාජ්‍ය අධිකාරිය. ඒ රාජ්‍ය අධිකාරිය නියෝජනය කිරීම නිසයි ශ්‍රී ලංකන් ක්‍රිකට් කියන්නේ. නැත්තම් සම්මි ක්‍රිකට් කියන්න පුළුවන්, නැත්තම් CCC ක්‍රිකට් කියන්න පුළුවන්, නැත්තම් ICC එකේ එතුමාගේ නමක් දාගන්න පුළුවන්. ඒකටයි ශ්‍රී ලංකන් ක්‍රිකට් කියන්නේ. රටේ අධිකාරි බලය, ව්‍යවස්ථාපිත බලය දරන්නා වූ එකම කණ්ඩායම විදිහටයි ශ්‍රී ලංකන් ක්‍රිකට් කණ්ඩායම තියෙන්නේ. එනිසා සම්මිසිල්ලා මහත්මයාගේ තර්කය සම්පූර්ණ වැරදි, න්‍යායිකවයි, සංකල්පීයයි, ව්‍යවස්ථාපිතවයි. නමුත් එතුමා අද සහයෝගයේ හරි නැත්තම් රැකවරණය පිට එහෙම කියනවා. එනිසා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම අපි 2016 සුනිල් හඳුනෙත්ති මැතිතුමාගේ කාලේ ඉඳලම කෝප් එකේ පැහැදිලිව කතා කරලා තියෙනවා. 2021 පෙබරවාරි මාසේ 11 වෙනිදා අපි වාර්තාවක් ඉදිරිපත් කෙරුවා. මේ වාර්තාව ඇතුලේ බරපතල විදියට මේ ප්‍රශ්නය ගැන කරුණු කතා කරලා තියෙනවා. ඔබ දන්නවා ගරු සභාපතිතුමනි, මේ කණ්ඩායම චන්දික හතුරුසිංහ පුහුණුකරු වශයෙන් බඳවා ගැනීමෙන් පස්සේ ඔහුගේ එළියට යන්න මිලියන 5ක ඇමරිකාන් ඩොලර් මිලියන 5ක වගේ වන්දි මුදලක් වෙනුවෙන් විශාල මුදලක් මේ වෙනකොට වැය කරලා තියෙනවා. ක්‍රීඩා පිටි අලුත් වැඩියා කරන්න 2017 ඉඳලා මේ දක්වා මිලියන 88යි 483,696ක් වැය කරලා තියෙනවා. මේවා ගැන වාර්තා ඔඩිට් එක කියනවා මේවා පැහැදිලි නෑ කියලා. නොනිමි වැඩ සඳහා අදාළ ගිවිසුම් වලින් 2017 ඉඳලා මිලියන 240,986,347ක් වියදම් කරලා තියෙනවා. 2020 වෙනකොට මිලියන 511,674,052ක් වියදම් කරලා තියෙනවා. මේ වගේම මේ විදිහේ මේ අංක වලින් අපි නිශ්චිතව ඉදිරිපත් කරලා තියෙනවා විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා මේවා සම්බන්ධව. එනිසා මේ කවුරුවත් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මේ ආයතනය බරපතල විදියට හොරකමට, වංචාවට, දූෂණයට යට වෙලා තියෙන්නේ. මේකෙන් මේ ආයතන ගොඩගන්න එක ආණ්ඩුවටයි, විපක්ෂයටයි, ජනාධිපතිටයි, පාර්ලිමේන්තුවටයි ඔක්කොටම හොඳයි. ඒ නිසා මේක වහාම කරන්න ඕන වැඩක් විදියට අපි පිළිගන්න ඕන. ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ කුසල අබේවර්ධන කමිටුව මගින් ඉදිරිපත් කරපු වැදගත් නිරීක්ෂණ ගණනාවක් තියෙනවා. ඒ වගේම පාපන්දු සම්මේලනයේත් මේ වෙලාවේ මට මතක් කරන්න ඕන මේ වගේම ප්‍රශ්නයක් ඇති වුණා. පාපන්දු සම්මේලනයේ සම්බන්ධවත් කුසල අබේවර්ධන මැතිණියගේ වාර්තාවේ තියෙනවා.
මම කාලය අවසන් කරමු මතුමා.
මේ විදිහටම බරපතල අර්බුදයකට යටත් වෙලා තිබිලා ඒක හිටපු සභාපති තමුන්නාසි දන්නවා. අර ශ්‍රී රංග මහත්තයා දැන් කූඩුවේ ඉන්නවා මාස 6ක් විතර. එතුමා පැත්තකට විසිකරලා දාලා ඒ පාපන්දු සංගමයත් නැවත ඒ විදිහටම ඉස්සරහට යමින් තියෙනවා. ඒ නිසා මේ රටේ ක්‍රීඩා පාලනය පිළිබඳව අලුත් නීතියක් රට ඉල්ලා හිටිනවා. මෙන්න මේක සඳහායි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. එහෙම නැතුව මේ සම්මිසිල්ලා මහත්මයා එක්කවත් ඒ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න පුද්ගලයෝ සම්බන්ධ ප්‍රශ්නයක් විදිහට නෙමෙයි මේක ගත යුත්තේ. ඒ වගේම අධිකරණයයි, ව්‍යවස්ථාදායකයයි, විධායකයයි තුන බෙදෙන තැනකට මේක ගෙනියන්නේ නැතුව අපි කර
යුතු
විශේෂයෙන්ම අයවැයෙන් පස්සේ පළවෙනි පනත විදියට මම යෝජනා කරන්න කැමති ආණ්ඩුවට අයවැයෙන් පස්සේ අපි ඉදිරිපත් කරන පළවෙනි පනත විදියට අපි මේ නව ක්‍රීඩා පනත සම්මත කරමු. විරුද්ධ පක්ෂය අපිත් ඒකට එකතු වෙන්නම්. කරුණාකරලා ඒක කල් දාන්න එපා. කල් දාන්න නැතුව ඒක පළවෙනි පනත විදියට මේ අයවැය මාසේ ඉවරුණාට පස්සේ සම්මත කරමු කියලා යෝජනා කරමින් මගේ වචන ස්වල්පෙන් නිමා කරන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු WDJ සෙනවිරත්න මැතිතුමා, ඔබතුමාට විනාඩි 14ක් කාලයක් තියෙනවා. මම මුල් අසනේ සඳහා ආරාධනා කරනවා ගරු වසන්තයාපා බණ්ඩාර මන්ත්‍රීතුමාට.
කතාව කරගෙන යන්න ගරු මන්ත්‍රීතුමා.
ගරු මුල් අසනේ මන්ත්‍රීතුමනි, ඇත වශයෙන්ම මෑත කාලයේ බැලුවම, පෞගිය මාස කීපය සති කීපය බැලුවම අපේ රටේ ජනතාවගේ අවධානය විශාල වශයෙන් ඇදගත්ත මාතෘකාවක් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව. මොකද අපේ රටේ ජනතාව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ විශාල උනන්දුවක් දක්වන ජාතියක් බවට අද පත් වෙනවා. අපි දන්නවා ඈතේ එපිට පිටිසර ප්‍රදේශවල ඒ ඇයට තරුණ ළමයින්ට ඒගොල්ලන්ට පිටන්නේ නැහැ. ඒගොල්ලෝ පහුගිය වියලි කාලෙදී වියලි වර්ෂාව නැතුව වේල්ලා තිබුණ වෙලාවලදී කුඹුරුවන අර ඉපනැල්ල උඩ ක්‍රිකට් ගැව්වා. මං දැක්ක ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවල ඒ ළමයින් කුඹුරු ඉපන ඇල්ලවට ක්‍රිකට් ගහපු. ඒ තරමට උනන්දුවත් තිබුණා. මොකද ඒගොල්ලන්ට ඒ පහසුකම් නැත්තේ නෑ. ක්‍රීඩා පිට්ටනිය නැත්තේ නෑ. සමහරට උපකරණ නෑ. කයින් හරි කොහොම හරි හොයාගෙන මේගොල්ලෝ මේ ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒ තරමට අද අපේ රට මේ ක්‍රිකට් සම්බන්ධව අවධානයක් උනන්දුවක් දක්වනවා. ඒතර පෞගිය වර්ල්ඩ් කප් එකේ ලෝක කුසලාන තරගාවලියේදී අපි දැක්කා ජනතාව කොයිතරම් දුරට ලංකාව සහභාගී වෙන තරඟ නරඹන්න උනන්දු වුණාද කියලා. ඒක පහුගිය කාලෙත් සීම අපේ රටේ අපි දැකපු දක්ෂණයක්. අපිට පුළුවන්කම ලැබුණා එදා 1988 දී ලෝක කුසලානය ලංකාවට ගේ. එයින් පස්සේ මම හිතනවා මේ උනන්දුව තීව්‍ර වුණා. එතකොට එයින් පස්සේ අපිට විචිත්‍ර තරඟාවලිය වරක් හෝ දෙකක් ඒ ලෝක කුසලානය ගන්න පුළුවන්කම ලැබුණා. නමුත් මෑත කාලෙදී අපි දකින දෙයක් තමයි මේ ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් සීගෙන් පිරිහිලා තියෙනවා. ඒතර මේකට වග කියන්න ඕනේ කවුද? මේ අද කතා කරන දෙයක්. මොකද අද උගදෙනේගේ චෝදනාව තියෙන ක්‍රිකට් මණ්ඩලය තමුගේ වගකීම් හරියට ඉෂ්ට කරන්නේ නැහැ කියලා. මේ ක්‍රිකට් මණ්ඩලය තමයි ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න කටයුතු කරන්න නොකරන්න වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකින්ව උනන්දු කරවලා එළන්ත ඒගොල්ලන්ට ඒ පහසුකම් සලස්වලා මේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න ඒ වගේ මේ අය ජයග්‍රහණය කරා මේ වන්න කටයුතු කරන්නේ නැහැ කියන මතය අද රටේ තියෙනවා. ඒත් ඊයේ පෙරේදා මේ රටේ ඇතිවෙච්ච දේවල් විශේෂයෙන්ම අර රොෂාන් ඇමතුමා කරපු කතාව අද ජනතාව තුළ ශාල වශයෙන් සාකච්ඡාවට භාජන වෙලා තියෙනවා. ඒත් මේ සියල්ලම අභිමුඛේ අද මේ ප්‍රශ්නේ ගැන අපි ටිකක් කතා කරන්නේ. එතකොට අපි දන්නවා ඇත්ත වශයෙන්ම පහුගිය කාලේ මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වල් කියන මේ ක්‍රිකට් මණ්ඩලය කොයි විදිහෙන් කටයුතු කළාද කියලා. මොකද කාලයක් තිස්සේම මේ සම්බන්ධව චෝදනා තියෙනවා. ක්‍රිකට් මණ්ඩලය දූෂණ වල නැඹුරු වෙලා තියෙනවා. මුදල් ගසා කනවා. මේ වගේ චෝදනා තියෙනවා. නමුත් මේවා ගැන යම් යම් වාර්තාවන් ඉදිරිපත් වුණා. ඉතිපු මහදිගන විචාරකවරියගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කළා. ඒ කොමිටියනුත් යම් යම් නිර්දේශ කළා. ඒ වගේම විගණාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඔහුත් යම් යම් කරුණු හෙළි දක්වලා තියෙනවා. නමුත් මේව සම්බන්ධව කිසිම පියවරක් අරගෙන නැහැ. ඒක තමයි මම හිතනවා රොෂාන් ඇමතුමාට වරින් වර කියන්නේ. එතකොට මේ தත්ත්වයේ උඩ මේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය වළක්වන්න බෑ. ඒ නිසා තමයි අද මේ தත්ත්වයට අද වෙටිලා තියෙන්නේ. අන්න ඒක නිසා අද මම හිතනවා මන්ත්‍රීවරුන් වශයෙන් මහජන නියුතුම් වශයෙන් අපේ වගකීමක් යුතුකමක් තියෙනවා මේ සම්බන්ධව අපි අවධානය යොමු කරලා යම් යම් පියවරක් ගන්න ඒ කොටස් වලට ඒ අයව මෙහෙවන්න. එතකොට මෙතෙන්දී මම මතක් කරන්නට ඕනේ දෙදස් විසිතුනේ ODI ලෝක කුසලානය පිණිපෙනි ලංකාවේදී LPL තරගාවලියේ පැවැත්වීම නිසා අපගේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයන් වන පනිදු හසරංග අද ආබාධය ලක් කළා. පෞගිය ලෝක කුසලාන තරගාවලියට සහභාගී වෙන්න බැරි වුණා. ඔහු පමණක් නෙවෙයි ක්‍රීඩකයන් 5 දෙනෙක් පමණ ක්‍රීඩාවෙන් මම හිතනවා ඈත් වෙන්න සිද්ධ වුණා. ඒ කිසිම කෙනෙකුට ලෝක කුසලානේ තරගාවලියට සහභාගී වෙන්න බැරි වුණා. එතකොට මේක අපේ ක්‍රීඩා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ එක්තරා විදිහක පසුබෑමට හේතු වෙලා තියෙනවා. එතකොට මේ LPL තරගාවලිය පටන් ගන්නකොට මේක පටන් ගැනීම ලෝක කුසලාන තරගාවලිය පටන් ගැනීමට පෙර ආතුව මේක පටන් ගැනීම සුදුසු නෑ කියන මතය ඉදිරිපත් වුණත් මේකට ගරු කරලා එහෙම නැත්නම් මේකට අහුම්කම් දීලා මේක නැවතුනේ නෑ. එතකොට මේ ගැන වයිකීමකින් කටයුතු කරන කළ යුතු මේ ක්‍රිකට් මණ්ඩලය ඒ උපදේශ එහෙම නැත්නම් මේ විදිහේ පියවරක් ගැනීම මම හිතනවා ක්‍රීඩාවේ පසුබෑමටත් ඒ වගේම පෞගිය ලෝක කුසලානේ අපිට අහිමි වීමටත් හේතු වෙලා තියෙනවා. ඉතින් මේවා අපි දැන් මම හිතනවා අපි සැලකිල්ලට ගන්නට ඕනේ. ඊළඟට අවුරුදු 4ක් පමණ පෙර සිට අද දක්වාම ක්‍රිකට් තෝරන කමිටිය කියන්නේ සිලෙක් කමිටිය එක අවුරුදු 4ක් පමණ ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ අවුරුදු 4 තුළදී AI ගත්ත තීන්දුව මොනවද කියලා බලන්න ඕන. එක තීන්දුව තමයි AI හරියට අර මීටර් 400 මීටර් 200 මේ තරඟාවලියට එහෙම නැත්නම් මල්ද ක්‍රීඩාවලට සහභාගි වෙන ක්‍රීඩකින්ගේ හැකියාවන් තමයි ක්‍රීඩකයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ. එයාට වේගයෙන් දුවන්න පුළුවන්කම, ඒ වගේම වේගයෙන් ක්‍රීඩාවල යෙදීමට හැකියාව, මේව තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. නමුත් මම හිතනවා මේ පාපන්දු ක්‍රීඩාව වැනි ක්‍රීඩාවලට ඒව අවශ්‍ය වුණත් ක්‍රිකට් ක්‍රීඩාවට එහෙම අවශ්‍ය නැහැ. එයාට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් ඒ තමුන්ගේ ක්‍රීඩාවේ දෙන්න හැකියාව තියෙනවා නම් පුළුවන්කම තියෙනවා. ඒතර මෙන්න මේ යම් යම් සීමාවන් අනවශ්‍ය විදිහට මේ පැවිදීම නිසා, ඒ සීමාවන් අනවශ්‍ය විදිහට ක්‍රියාත්මක කිරීම නිසා හුඟක් ක්‍රීඩකයන්ට අද අර ජාත්‍යන්තර ක්‍රීඩාවලට සහභාගි වෙන්න බැරි වෙලා තියෙනවා. මේක නිසා මම හිතනවා අපේ නමගිය ක්‍රීඩකයන් ගණනාවක් මම දන්නවා මේ පෞගිය කාලේ දක්ෂතාවයන් පෙන්වපු ක්‍රීඩකයෝ ගණනාවක්ම අපේ ජාතික ක්‍රීඩකයන් වශයෙන් ඒ අයට බැරි වුණා මේ තරඟ වලියට සහභාගි වෙන්න. ඒක මේව අපේ මේ ක්‍රීඩාවේ පරිහානියට හේතුවක්. ඒ වගේට දැන් මේ ආකාරයට බැලුවහම අපි 1996 අපි ලෝක කුසල ධාන්‍ය දිනාගත් අවස්ථාවේ මේ තීරණ කමිටුව හිටියා නම් අපි අර්ජුන රණතුඹටත් ඒ වගේම අරවින්ද සිල්වටත් සහභාගි වෙන්න බෑ. මොකද ඒගොල්ලොත් ටිකක් ස්ථූල අය, සෛල ටිකක් මහත. ඒ වගේම අර හීන්දෑරි අය වගේ අර මීටර් 400 මීටර් 200 වගේ ඉසව් වේගෙන් දිවන්න පුළුවන් අය නෙවෙයි. නමුත් ඒ අය හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෝ. තු ඒ අයට එදා ඒ මම හිතනවා අරවින්ද සිල්වටත් ප්‍රශ්නයක් ආවා. එයා මහත වැඩි කියලා. 96 තරගාවලිය. නමුත් ඔහුට තරගයට සහභාගි වෙන්න පුළුවන්කම ලැබුණා. ලංකාවෙන් පෙනී සිටින්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ලෝක කුසලානේ ලංකාවට ගෙනෙන්නේ කාර්යභාරයට මේ අත දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. නමුත් අද එවැනි කෙනෙකුට එන්න පුළුවන්කම ඇත්තේ නැහැ. අපි දන්නවා පෞගේ කාලේ ඒ වගේ මේ ලෝක කුසලානේ සඳහා අපි ක්‍රීඩකයන් තෝරන අවස්ථාවේ ඒ වගේ දක්ෂ ක්‍රීඩකයන් කීප දෙනෙක් විවත් කිරීලා නැමතවරක් ඒගොල්ලෝ ආපහු ගෙනිච්ච ආපහු ඉන්දියාවට කැදෙව්වා. කැදවද ඒ අයට තරඟ කරන්න ඉඩ දුන්නා. එහෙම ඉඩ දුන්නේ මොකද අර මුලදී ඒ අය සුසු නෑ නැත්නම් ඒගොල්ලෝ නුසුසුයි කියන ඒගොල්ලෝ විවත් කරලා නැවත අපේ කණ්ඩායම අසාර්ථක වෙනකොට ඒගොල්ලන්ගේ සීවේ ගන්න තරම් මේ අයට අවශ්‍ය වුණා. ඒකට මෙන්න මෙයනි තත්ත්වයන් මේ ක්‍රිකට් මණ්ඩලයේ ඒ වගේම තේරින් කම්පිටුවෙත් අඩුපාඩුකම් නිසා තමයි හුඟක් වෙලාවට අපේ ක්‍රිකට් ක්‍රීඩාව මෑත කාලයේදී පිරිනිවි කියන එක මම මතක් කරන්නට ඕන. එතකොට මේ තව එක කාරණයක් මම කියන්නට ඕන. අද ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානම ඉලක්කය වෙලා තියෙන්නේ මුදල්. මුදෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ තුලින් මුදල් උපයන්න. තමුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු කරගෙන වැඩි දියුණු කරගෙන රට වෙනුවෙන් පිණී කරලා දක්ෂකම් පෙන්වන්නට වඩා සමහර විට මුදල් පොසුව සෑම තමයි ඒගොල්ලන්ගේ අභිප්‍රාය. ඔය IPL වලට පෙනී හිටින්න, ඒ වගේම LPL වලට පෙනී හිටින්න අද ක්‍රීඩක උරම්දු වෙන්නේ ඒ නිසා. කියන්නේ ඒ නිසා මම හිතනවා මේ ගැන නැවත සලකා බලන්නට ඕනේ. මොකද 1998 ලෝක කුසලාන දින වෙලාවේ මුදල් වලට මුල් තැනක් දුන්නේ නැහැ මම කියනට උඩ. ඒ ක්‍රීඩකයෝ අපි දන්නවා ක්‍රීඩකයින්ට පවතිනට එයාට මුදල් අවශ්‍යයි. නමුත් මුදල් වලටම මුල් තැන දීලා කටයුතු කිරීමට ඒ ඇයි පෙනුනේ නැහැ. නමුත් අද ඒක වෙනස් වෙලා තියෙනවා. බොහෝ දුරට වෙනස් වෙලා තියෙනවා. ඒ ක්‍රිකට් බෝඩ් එකට තියෙන ප්‍රධානම දේ තමයි අද ඒක ලැබෙන විශාල ආදායම අද දූෂණ විදියට ඒක පාවිච්චි කරනවා. ඒ දූෂිත විදියට ඒක පාවිච්චි කිරීම නිසා සමහරට ඒ මුදල් වලින් ක්‍රීඩාවේ උන්නතියට ක්‍රීඩාවේ දියුණුවට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජනය ලබා ගන්න උනන්දු වෙන්නේ නැහැ. නැත්නම් ඒක ලබා ගන්න කටයුතු කරන්නේ නැහැ කියන චෝදනාව අද බොහෝ විට තියෙනවා. අන්න ඒ නිසා මේ අවස්ථාවේදී මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මෙන්න මේ අඩුපාඩුකම් සකස් කරලා ඒක වගේම ක්‍රීඩා පනත නැවත සකස් කරලා මේ රටේ පුනර්ජීවියක් ඇති කරන්න කටයුතු කරන්නට එමෙතුමාට පුළුවන් වේවයි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ලිපිය අවසන් කරනවා.
Thank you. Honorable Imran Maruf. You have 5 minutes.
Yeah. நன்றி சபை தலைவர் அவர்களே. இன்று இந்த இலங்கை கிரிக்கெட் நிறுவனம் சம்பந்தமாக பேசப்படுகின்ற இந்த விவாதத்தில் பல விடயங்கள் இன்று ஆளும் தரப்பு எதிர்த்தரப்பினால் முன்வைக்கப்பட்டிருக்கின்றது. இவ்வாறான விடயங்கள் பேசுகின்ற பொழுது பிரமிப்பாக இருக்கின்றது. எவ்வாறான விடயங்கள் இந்த கிரிக்கெட் நிறுவனத்தினால் முன்னெடுக்கப்படுகின்றன, எவ்வாறான விடயங்களிலே இவர்களுடைய நடத்தைகள் மூலமாக இந்த கிரிக்கெட் பாதிப்படைந்திருக்கின்றது என்ற பல விடயங்கள் இங்கு பேசுகின்ற சந்தர்ப்பத்திலே தெளிவுபடுகின்ற ஒரு விடயமாக காணப்படுகின்றது. குறிப்பாக எங்களுடைய நாட்டை இலங்கையை நாங்கள் எடுத்துக்கொண்டால், இலங்கையை ஏனைய வெளி நாடுகள் அறிந்து கொள்வதாக காணப்பட்ட விடயங்களிலே சிலோன் டீ என்று சொல்லும் பொழுது எங்களுடைய இலங்கை ஏனைய நாடுகளுக்கு ஒரு முகவரியாக அல்லது இலங்கையை அறிமுகப்படுத்துகின்ற ஒரு நிலையிலே காணப்பட்டது. இன்று அந்த சிலோன் டீ என்பது இன்று இல்லாமாக்கல் பட்டிருக்கின்ற ஒரு நிலை காணப்படுகின்றது. அதே போன்றுதான் கிரிக்கெட், இலங்கையினுடைய கிரிக்கெட்டையும் எங்களுடைய நாட்டை ஏனைய நாடுகளுக்கு அறிமுகம் செய்கின்ற ஒரு விடயமாக கூட எங்களுடைய இலங்கை கிரிக்கெட் காணப்பட்டது. இன்று அதுவும் இல்லாமாக்கல் பட்டிருக்கின்றது. இன்று எங்களுடைய நாடை நாங்கள் அறிமுகப்படுத்துவதாக இருந்தால் அல்லது ஏனைய நாடுகளுக்கு விளங்குவதாக இருந்தால் எவ்வாறான பிழையான அம்சங்கள் இருக்கின்றதோ இன்று ஊழலிலே தலை சிறந்த நாடு இலங்கை என்று சொல்லுகின்ற அளவுக்கு இன்று எங்களுடைய நாட்டினுடைய முகவரி மிகவும் மோசகரமான ஒரு நிலைப்பாட்டுக்கு தள்ளப்பட்டிருக்கின்றது. இன்று நாடுகளிலே ஊழல் என்றார்கள், ஏனைய விடயங்களிலே ஊழல்கள் என்றார்கள், இன்று விளையாட்டிலும் கூட இன்று ஊழல் என்று சொல்லப்படுகின்ற அதிபயங்கரமான இந்த ஊழல் இன்று எங்களுடைய நாட்டை தாக்கிக் கொண்டிருக்கின்றதை நாங்கள் இடைநிறுத்த வேண்டும். இன்று கட்சி பேதங்கள் இன்றி இதற்கான ஒரு முடிவை, இதற்கான ஒரு நிலையை உருவாக்க வேண்டும் என்பதற்காக ஒன்றி திரண்டிருக்கின்ற இந்த ஆளுங்கட்சி எதிர்கட்சியினர் இது சம்பந்தமான சரியான ஒரு தீர்வை கொண்டு வர வேண்டும் என்பது எங்களுடைய ஒரு எதிர்பார்ப்பாக காணப்படுகின்றது. ஏனென்றால் இன்று இந்த பாராளுமன்றத்திலே பேசுகின்ற விடயங்கள் எல்லாம் வெறும் பேச்சாக நிறுத்திவிடாமல் அதற்கான ஒரு தீர்வையும் பெறுகின்ற ஒரு நிலைப்பாட்டுக்கு நாங்கள் செல்ல வேண்டும். ஆகையால் இந்த கிரிக்கெட் நிறுவனத்தை கட்டுப்படுத்துகின்ற ஒரு ஒரு அமைப்பை உருவாக்குவதற்கு எங்களுடைய இந்த பாராளுமன்றம் முன்வர வேண்டும் என்ற ஒரு விடயத்தையும் இந்த இடத்திலே குறிப்புகின்றேன். அதே போன்றுதான் இன்று எங்களுடைய நாட்டை எடுத்துக்கொண்டால், இன்று எல்லா வளங்கள் இருந்தும் எங்களால் ஒன்றும் செய்ய முடியாத ஒரு நிலையிலே இருப்பது போன்று இன்று விளையாட்டிலும் எல்லா திறமை வாய்ந்த
விளையாட்டு
வீரர்கள் இருந்தும் இன்னும் நாங்கள் இவ்வாறு இருப்பது என்பது எங்களுடைய அந்த கவனை, அதாவது கவனம் இல்லாத ஒரு தன்மையை காட்டுகின்றது என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். அதே போன்றுதான் இந்த தேசிய கிரிக்கெட் குழுவிலே குறிப்பாக கொழும்பு மாவட்டம், கண்டி மாவட்டம், மாத்தளை மாவட்டம், காலி மாவட்டம் ஆகிய மாவட்டங்களில் மாத்திரம்தான் அதிகமான வீரர்கள் தெரிவு செய்யப்படுகின்றார்கள். ஏன், வடகிழக்கே இருக்கின்ற மாகாணங்களையும் கருத்தில் கொண்டு அவர்களையும் இணைத்துக் கொள்வதிலே என்ன பிழை இருக்கின்றது என்பதை இந்த இடத்திலே நாங்கள் கேட்க விரும்புகின்றோம். நேற்று குறிப்பாக கௌரவ அமைச்சர் அவர்கள் சொல்லுகின்ற பொழுது தமது ஊடக செயலாளரை கூட இந்த ஊழல் குழுவிலே விலைக்கு வாங்கிவிட்டார்கள் என்ற ஒரு விடயத்தை அவர்கள் கூறியிருக்கின்றார்கள். உண்மையிலே இந்த சொல்லப்பட்ட விடயம் என்பது மிகவும் ஒரு பாரதூரமான ஒரு விடயமாக காணப்படுகின்றது. எமது இந்த காரணங்களை நாங்கள் பார்க்கின்ற பொழுது இந்த விளையாட்டு விடயங்களிலே நாங்கள் கவனம் செலுத்த வேண்டிய ஒரு நிலைப்பாட்டிலே இருந்து கொண்டிருக்கின்றோம். ஏனென்றால் நாங்கள் எல்லோரும் இலங்கையர்கள் என்று ஒன்றுபடுகின்ற ஒரு விடயமாக இந்த விளையாட்டை நாங்கள் எடுத்துக்கொள்ள முடியும். இதில் தான் நாங்கள் ஜாதி மத பிரதேசவாதங்களை தாண்டி நாங்கள் இலங்கையர்கள் என்று ஒன்றுபடுகின்ற இந்த விளையாட்டில் கூட இவ்வாறான ஒரு ஊழல் இருக்குமாக இருந்தால் இது எவ்வாறு கண்டிக்கத்தக்க விடயம் என்பதை கௌரவ உறுப்பினர் அவர்கள் விளங்கிக் கொள்ள வேண்டும். ஆகையால் இனி வரும் காலங்களிலே இதற்கான ஒரு சரியான நிலையை உருவாக்க வேண்டும், சரியான திட்டங்களை உருவாக்க வேண்டும், சரியான சட்டங்களை உருவாக்க வேண்டும். அவ்வாறான சட்டங்கள் அதாவது உருவாக்குவதன் மூலமாக எதிர்காலங்களிலே இந்த கிரிக்கெட் மாத்திரமல்ல எங்கள் நாட்டிலே காணப்படுகின்ற விளையாட்டுத்துறை ஒரு சிறந்த நிலைக்கு வர வேண்டும் என்ற ஒரு விடயத்தையும் இந்த இடத்திலே நான் கூறிக்கொள்கின்றேன். நன்றி.
தேங்க்யூ.